ගරු අජිත් ප්‍රම
ගරු කතානායකතුමනි මේ අයවැය මේ රජයේ පළවෙනි අයවැය මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නේ මේ ආණ්ඩුව මේ පාර්ලිමේන්තුව අපිත් එක්ක දීර්ඝ කාලයක් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් හිටපු අනුර කුමාර දිසානායක මැතිතුමා අද මේ රටේ ජනාධිපති අපිට සතුටුයි එතුමා විපක්ෂයේ වගකීම් මනවින් නිෂ්ඨ කරලා ජනතාවගේ විශ්වාසය දිනාගෙන මේ රටේ ජනාධිපති බවට පත් වුණා මම මතකයි පසුගිය රජයේ කාලේ මේ රටේ පාතාලයේ අපරාධ වැඩි වෙනකොට ඒ පාතාලයේ මර්ධනය කරන්න නිසි ක්‍රමවේද පොලිස් කාර්යපටිපාටීන් හරියාකාරව කරන්න බැරි වෙනකොට ඒ පිළිබඳව අසාර්ථක වුණු රජයන් විසින් අත්අඩංගුවට ගන්න සැකකරුවන් මරා දැමීම ආරම්භ කරා දැන් මේ රජයට පාතාලය මර්ධනය කිරීමට පිළිගත් ක්‍රමවේදයක් නැහැ වැඩපිළිවෙලක් නැහැ දැන් ඊ අපි දැක්කා අපරාධකරුවන්ව අත්අඩංගුවට ගන්නවා පණ පිටින් පෙන්නනවා සමාජ මාධ්‍යවල යනවා හවස් වෙනකොට රාත්‍රී වෙනකොට ඒ අපරාධකරුවන්ව පොලිස් අත්අඩංගු විදිහට මැරෙනවා අපි දන්න අනුර කුමාර දිසානායක විපක්ෂ ගරු මන්ත්‍රීතුමා කිව්වේ අත්අඩංගුවේ ඉන්න සැකකරුව මැරෙනවනම් මොකටද ආණ්ඩුව අත්අඩංගුවේ ඉන්න සැකකරුවන්ව බලා ගන්න බැරි නම් මොකටද ආණ්ඩුව පාතාලයේ මර්ධනය කරන්න නියමාකාරව නීති ආධිපත්‍ය අනුව කටයුතු කරන්න බැරි නම් මොකටද ආණ්ඩුව එහෙමයි කිව්වේ වෙන කවුරුත් නෙමෙයි ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මෙතන ඉඳලා කිව්වේ මේක තමයි தત્ත්වය ඒ නිසා පාතාලයට විරුද්ධව දැඩිව ක්‍රියා කරන්න ඕන මේ පාතාලේ ඉන්න අපරාධකරුව කිසුවෙක් එළිය සිටිය යුතු මුදල නෙමෙයි මේ රටේ නීතිය ප්‍රකාරව මේ පාතාලය හා සම්බන්ධ අපරාධකරුවන් සියලු දෙනාටම ඕන් කරන වරදේ ප්‍රමාණයට දඬුවම් කළ යුතුයි දැඩි දඬුවම් කළ යුතුයි නඩු විභාග ඉක්මන් කළ යුතුයි හැබැයි අනුර කුමාර දිසානායක මහත්තයාගේ ආණ්ඩුව නීතිය ආධිපත්‍ය අමතක කළා නීති ආධිපත්‍ය අමතක කරලා අද වෙනකොට අර පරණ අසාර්ථක වෙච්ච අර 76 අවුරුද්දක් අසාර්ථක වෙච්ච ක්‍රමයේ තියෙනවනේ ඒකමනේ මේ යන්නේ 76 අවුරුද්දකට බයිනවනේ මෙරටේ නීති ආධිපත්‍ය තහවුරු කරන්න බැරුණා කියලා පසුගිය ආණ්ඩුවට බයිනවනේ එක්ස්ට්‍රා ජුඩිෂියල් කිලින්ස් වලට පහුගිය ආණ්ඩුවට බයිනවනේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ව අත්අඩංගුවට අරගෙන අනීතිකව මරා දැමීම ගැන අපි ඒ ජනතා විමුක්ති පෙරමුණේ සමාජික වෙනුවෙන් පෙනී සිටපොයි අධිකරණේ එතකොට ඒ වෙලාවල අපි විරුද්ධ වුණා ඉදත් ලදත් විරුද්ධයි ඒ නිසා පාතාලයේ මර්ධනය කළ යුතුයි දැඩිව මර්ධනය කළ යුතුයි හැබැයි මර්ධනය කරන්න ඕනේ රටේ නීති අනුව එහෙම නැත්නම් මේ රටේ නීතියක් නැති තත්ත්වයකටපත් වෙනවා ගරු කතානායකතුමනි කතානායකතුමා හැටියට විවස්සාදායකේ නායකයෙක් හැටියට ඔබතුමාට වගකීමක් තියෙනවා මේ ගැන සොයලා බලන්න කතා කරන්න අවස්ථාව දෙන්නත් වගකීමක් තියෙනවා ගරු කතානායකතුමනි මේ රටේ ජනතාවට විශාල අභිලාෂයක් තිබුණා විප්ලවීය ආරම්භයක් මේ අලුත් ආණ්ඩුව ආරම්භයේ කියලා මෙරට මේ පවතින ජරා ජීර්ණ වෙච්ච අසාර්ථක වෙච්ච ක්‍රමවේදේ වෙනුවට මේ රටට අලුත්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අරන් එන්න පොරොන්දු වුණා මගේ මිත්‍ර නලින් ජයස මන්ත්‍රීතුමනි අපි ඔක්කොම විපක්ෂේ ඉන්න කාලෙත් දෙපැත්තේ ආණ්ඩු පක්ෂ විපක්ෂේ ඉන්න කාලෙත් අපි විශ්වාස කරපු දෙයක් තිබුණා මේ රටට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඕනේ සංශෝධන විශාල ප්‍රමාණයකින් විකෘති වෙච්ච මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විකල්පයක් ඕනේ පහුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මැතිතුමත් සජිත් ප්‍රේමදාස මැතිතුමත් දෙදෙනාම කිව්වේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මෙරට අරන් එනවා අලුත් පාලන ක්‍රමයක් අරන් එනවා කියලා ජයග්‍රහණය කරේ ජනවරම ලබාගත් අනුර කුමාර දිසානායක ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ බොහොම පැහැදිලිව සඳහන් කරනවා බොහෝසත් රටක් ලස්සන ජීවිතයක් අභිමානවත් ජීවිතයක් නොසලන් රටක් 19 පිටුවේ කියනවා අලුත්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් රගෙන එනවා කියලා. ගරු කතානායකතුමනි, අනුර කුමාර දිසානායක මැතිතුමා මේ සභාවට ඇවිල්ලා දවස් 3ක් කතා කරා. අලුත් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරන්න මේ අවස්ථාවට ආවා. වචනයක්වත් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගැන කිව්වේ නැහැ. අනතුරුව පාර්ලිමේන්තුවේ එතුමාගේ ආසනේ ඉඳලා දීර්ඝ කතාවක් කළා කිව්වා මගේ ඉදිරි වැඩපිළිවෙළ මේකයි. අපි ඒක පිළිබඳ ක්‍රියා කරනවා කියලා වචනයක්වත් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කිව්වේ නැහැ. ඊළඟ අලුත් ආරම්භයක් දෙන්න. ලැබෙන පළවෙනි අවස්ථාව මේ තියෙන්නේ, විධිමත් අවස්ථාව මේ තියෙන්නේ. අයවැය විවාදේ, තමන්ගේ අයවැය කතාවේ කිසිම තැනක අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගැන කිව්වේ නැහැ. නිදහස් දින කතාවේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගැන කිව්වේ නැහැ. කාඩිනල්තුමා නිදහස් දවසේ මතක් කරලා දුන්නා, ඔබ පොරොන්දු වෙලා තියෙනවා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අරන් එන්න. මේ ජරාජීර්ණ වෙච්ච යල් පැනපු පාලන ක්‍රමය වෙනස් කරන්න. ඒ ගැන වචනයක් නැහැ කතා නැකතුමනි. මොකද මේ විපක්ෂයේ ඉඳපු අනුර කුමාර දිසානායක මැතිතුමා නෙමෙයිද මේ අද මේ රටේ ජනාධිපති වෙලා ඉන්නේ? ජනතාවට වෙච්ච පොරොන්දු අමු අමුවේ කඩ කරනවා. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටුවක් ආරම්භ වෙන්න ඕන. එහෙම එකක් කළ නැහැ. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකින් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න අවශ්‍ය නිසා ලෝකයේ ව්‍යවස්ථා දායකවල තියෙන අධ්‍යක්ෂීම අනුව පළවෙනි අවුරුද්ද දෙක ඇතුළත ජනමත විචාරණයක් නොතිබුණොත් හොඳම දෙයක් වුණත් සම්මත කරගන්න බැරි වෙන හින්දා තුනෙන් දෙකක් අවශ්‍ය නිසා මේ අලුත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය කඩිනමින් ආරම්භ කළා, කඩිනමින් අවසන් කළ යුතුයි. අපිත් ලෑස්ති සහයෝගය ලබා දෙන්න රටට ගැලපෙන වැදගත් ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා. ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්න ඕනේ, වෙන් වෙන්න ඕනේ, විශේෂඥයන්ගේ සහය ලබා ගන්න ඕනේ. ව්‍යවස්ථා සම්පාදනයේ විශේෂඥ වැඩක්. ඒක පාර්ලිමේන්තුවේ ඉන්න ගරු මන්ත්‍රීතුමාලා වගේම ඉන් පිටතින් ඉන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ විශේෂඥයන් සම්බන්ධ වෙන්න ඕනේ. එහෙමයි මේ වැඩේ කරන ක්‍රමය. ඒවට ප්‍රතිපාදන වෙන්න ඕනේ. මේ අයවැයෙන් ඒ ගැන ප්‍රතිපාදන වෙන් කළ නැහැ ගරු කතා නැකතුමනි. ඔබතුමත් මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් 159ක් මන්ත්‍රීවරුත්, ඒ වගේ විපක්ෂයේ ඉන්න වැඩිපුර මන්ත්‍රීවරු සියලු දෙනා විශ්වාස කරනවා මේ රටට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. නමුත් අපිට පේනවා දැන් බලය ලැබුණට පස්සේ ඒ බලයෙන් මත් වෙලා ඒ බලය තුළ තවවරක් විධායක ජනාධිපති වෙන්න, එහෙම නෙවෙයි විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කිව්වා. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් අරන් එනවා කිව්වා. අපි ක්ලැස්ටි, ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. හැබැයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ලෑස්ති නැහැ. ඒක තමයි දෛවයේ සරදම, ඒක තමයි රැවටීම, ඒක තමයි ලැජ්ජාසහගත කාරණේ. අඩුම ගානේ තවත් කාලයක් තියෙනවා, කරුණාකරලා මේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන කටයුත්තට අවංකව ඉඩ සලසලා දෙන්න. ඒක විපක්ෂය කියන හින්දා නෙමෙයි, කාදිනල්තුමා ජනමාර්ග පරිණිදා කියපු නිසා නෙමෙයි, මෙරටේ විද්‍යුතුන් නැවත මතක් කරන හින්දා නෙමෙයි, ඔබතුමලට ලැබුණු අති සුවිශේෂ වූ ජනවරම තුනෙන් දෙකක් මෙරටේ මිනිස්සු දුන්නේ අලුත් ව්‍යවස්ථාවක් අරන් එන්න, රටේ වෙනසක් කරන්න, විප්ලවීය වෙනසක් කරන්න. මම අහනවා මේ ගරු මන්ත්‍රීතුමාල 159ක් ඉන්නවා ආණ්ඩුවේ, ඔබතුමලා ගමට ගිහිල්ලා කිව්වේ අපි වෙනසක් කරනවා, විප්ලවයක් කරනවා, පරණ පක්ෂ දෙකම අසාර්ථකයි, අපිට බලය දෙන්න. ඒ විප්ලවීය වෙනසේ පදනම තමයි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්. කෝ ඔබතුමලගේ පක්ෂය ඇතුලේ කතා කරනවද මේ වගේ? ඔබතුමා එළිය මාධ්‍යවල කතා කරනවද මේ වගේ? මේ පාර්ලිමේන්තුව ඇතුළේ අද වෙනකන් මේ එක මන්ත්‍රීවරයෙක්වත් 159න් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඕනේ කියලා කතා කරන්නේ? වචනයක් නෑ. මොකද මේ 159 ඇවිල්ලා? හරි, මොකද ඇවිල්ලා? මේක තමයි ප්‍රධාන පවනම. විමල් රත්නායක මැතිතුමනි, ඔබතුමත් විමල් රත්නායක මැතිතුමාට කියන දේ එච්චර තමයි. හරි, ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදය දන්නවා, ඔබතුමට පළපුරුද්ද තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරනවා නම් මේ පළවෙනි සැසිවාරයේ දෙක ඇතුලේ කරගන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් ශක්තිය, එහෙම කරන්න පුළුවන් ශක්තිය තීදිත් කරන්නේ නැත්තේ ඒක නිසා. අපිට උවමනාව තිබුණා, අපිට උවමනාව කරගන්න බැරි වුණා, අපිට තුනෙන් දෙක නැති වුණා. හැබැයි තුනෙන් දෙකක් තියෙනවා, විධායක ජනාධිපතිකමක් තියෙනවා, පාර්ලිමේන්තුවේ බහුතරයක රටේ කැමැත්තක් තියෙනවා. හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නම් වෙනස් කරන්න ලෑස්ති නෑ. ඒක තමයි වැඩේ. ගරු කතානායකතුමනි, ජනතා විමුක්ති පෙරමුණත් NPP පක්ෂත් අපි හැමෝමත් නිදහස් අධ්‍යාපනය විශ්වාස කරන අය.
නියෝජ්‍ය කතානායකතුමා මුල අසරාරුන නැත.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි හැමෝම නිදහස් අධ්‍යාපනය ගැන විශ්වාස කරනවා. නිදහස් අධ්‍යාපනය සුරක්ෂාකර පෝෂණය කරන්න ඕන කියලා විශ්වාස කරනවා. මම පළමු එක්සත් ජාතික පාක්ෂිකයෙක්. දිවංගත CWW කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ඒ සංකල්පය ආරක්ෂා කළා, රටේ නීතිය බවට පත් කළා, මේ රටේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරපු නිසා තමයි අද මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරු මේ ස්ථානයේ ඉන්නේ. මාත් ඇතුළුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නිදහස් අධ්‍යාපනය සුරක්ෂාකට පෝෂණය කරනවා කියලා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සඳහන් කළා තියෙනවා. මිනිස්සු විශ්වාස කළා අපිටත් වඩා නිදහස් අධ්‍යාපනය සුරක්ෂාකර පෝෂණය කරයි කියලා. ගරු කත නියෝජ්‍ය කතානායකතුමා, ඔබතුමා පුදුම වෙයි, ඔබතුමා පුදුම වෙයි, මේ අයවැය කතාවේ කිසිම තැනක නිදහස් අධ්‍යාපනය සුරක්ෂා කොට පෝෂණය කිරීම ගැන වචනයක්වත් නැහැ. මගේ අධ්‍යාපන ඇමතුමේ කියයි කවදක්වත් නැති තරම් අපි මුදල් වෙන් කරා කියලා. ගරු මෙතුමනි, මුදල් වෙන් කිරීමෙන් පමණක් අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක්. ගරු වගමැතුමියනි, අධ්‍යාපන ක්‍රමයේ විප්ලවයක්, අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිපත්තිමය විප්ලවයක්. මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය වේවා, පාසල් අධ්‍යාපනය වේවා, අධ්‍යාපනයේ විප්ලවයක් අවශ්‍යයි. එදා කන්නංගර මැතිතුමා හඳුන්වා දීපු නිදහස් අධ්‍යාපනය යථාර්ථවත් කළ යුතුයි, තත්කාලීන කළ යුතුයි. ඒවාට අපි හැමෝම එකතු වෙලා ඉදිරියට යා යුතුයි. ගරු මෙතනියනි, ඔබතුමියගේ ආණ්ඩුව ඉදිරිපත් කරපු මෙම අයවැය කතාවේ කිසිම තැනක නිදහස් අධ්‍යාපනය සුරක්ෂා කොට පෝෂණය කිරීම ගැන වචනයක්වත් නැහැ. අඩු ගානේ වචන කියන්නකෝ, ඒකත් නැහැ. IMF එක නේද කිව්වේ දාන්න එපා කියලා? IMF එක නේද කිව්වේ නිදහස් අධ්‍යාපනය කියලා වචනටත් බයයි දැන්? නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිතේ පිදුවේ අපේ પરම්පරාවේ තරුණයෝ. අපි විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල අපි ඉන්නකොට අපිත් එක්ක ඉගෙන ගත්ත ළමයි තමන්ගේ ජීවිතේ පිදුවේ ඔවුන් විශ්වාස කරපු ක්‍රමයට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කියලා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ඇවිල්ලා, NPP ආණ්ඩුවක් ඇවිල්ලා තමන්ගේ මංගල අයවැයේ නිදහස් අධ්‍යාපනය පෝෂණය කර සුරක්ෂා කිරීම ගැන සඳහනක්වත් නැහැ. එපමණක් නෙමෙයි, කෝ විප්ලවීය වැඩපිළිවෙල, මොකද ප්‍රෝග්‍රෑම් එක, පරණ ක්‍රමය ඒ විදිහටම ඉදිරියට අරගෙන යන්න, පරණ ක්‍රමයටම මේකට 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 මේ කියලා මුදල් වෙන් කරන එකද කරුවක මෙතුමිනී විප්ලවය? ඕකද විප්ලවය? ඒවට කවුද විප්ලව කියන්නේ? ඒ විප්ලවය මොකක්ද? හරි, එදා කන්නගර මැතිතුමා විප්ලවයක් කරා. හැබැයි මේ 76 අවුරුද්ද මෙරට මෙහෙම හරි තියෙන විප්ලවය නිසා. හැබැයි අදකෝ විප්ලවය, ඒ විප්ලවකාරී කණ්ඩායම්, අලුත් වෙනසක් කරන්න ආපු කණ්ඩායම් අරන්ගෙන විකල්ප අධ්‍යාපන ප්‍රතිපත්තිය මොකක්ද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේවා ගැන රටේ ජනතාව දැනගත යුතුව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, නිදහස් සෞඛ්‍ය පිළිබඳ ජනතාව දිනාගත් අයිතියක් තියෙනවා. මේ නිදහස් සෞඛ්‍ය පිළිබඳ ජනතාව දිනාගත් අයිතිය සුරක්ෂා කොට පෝෂණය කිරීම අපේ වගකීම. මෙවැනි තමන්ගේ මංගල අයවැයෙන් ඒ නිදහස් සෞඛ්‍ය පිළිබඳ අයිතිය පිළිබඳ ඇති කරන විප්ලවීය වෙනස පිළිබඳ දල හඳුන්වා දීමක්වත් කරන එක ආණ්ඩු යුතුකම, මුදල් ඇමතිවරයාගේ යුතුකම. හැබැයි මේ අයවැය යෝජනාවල නිදහස් සෞඛ්‍ය ගැනවත් වචනාර්ථයක්වත් නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නිදහස් සෞඛ්‍ය ෆ්‍රී හෙල්ත් වචනයක්වත් නැහැ. ඇයි? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම නිසා ඒ වචනේ කියන්නත් ලැජ්ජයි. මේගොල්ලන් වචනේ කියන්නත් ලැජ්ජයි. කීරකොට කියන්න පුළුවන් අපි සෞඛ්‍ය වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කළා තියෙනවා කියලා. හැබැයි වෙනදට වඩා මුදලක් වෙන් කරා කියලා මොකක් කොහොමද විදහා සෞඛ්‍යයේ සුරක්ෂාව වෙන්නේ? ඒ වෙනුවෙන් උ ප්‍රතිපත්තිය මොකක්ද? හරි, ඒකේ තියෙන ප්‍රතිපත්තිය මොකක්ද? මුදල් වෙන් කිරීමෙන් පමණක් සෞඛ්‍ය තුළ විප්ලවයක් ඇති වෙන්නේ නැහැ. දැන් ඒ පිළිබඳ සංවේදී වෙන මන්ත්‍රීතුමෙන් අපි අහන ප්‍රශ්නයක් තියෙනවා. කෝගලන් අලුත් ප්‍රතිපත්තිය? පරණ ප්‍රතිපත්තියම? ඔය බණින ජයජාවදල්ගේ ප්‍රතිපත්තියම? ප්‍රේමදාසගේ ප්‍රතිපත්තියම? රොයිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තියම? චන්ද්‍රිකාගේ ප්‍රතිපත්තියම? රාජපක්ෂගේ ප්‍රතිපත්තියම නෙමෙයි අරන් යන්නේ. කොහෙද සෞඛ්‍ය පිළිබඳ අලුත් ප්‍රතිපත්තිය, අලුත් වැඩපිළිවෙල? එහෙම එකක් හැදෙනවද? කොහෙද තියෙන්නේ? කරුණාකර පැහැදිලි කරන්න. හරි, මේක ගරු නියෝජ කතානායකතුමනි, හරිම පුදුමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ වගේ විප්ලවීය පක්ෂයක්, විප්ලවීය නායකයන් මේ ආකාරයට අපිටත් වඩා ලිබරල් කරලා අපිටත් වඩා ධනවාදී කරලා අපිටත් වඩා අපි නම් හොම කරන්නේ අපි එකක වෙන්නේ නේ. දැන් බොහෝ දෙනෙක් අහනවා මොකද්ද මේ තියෙන්නේ ධනවාදයේද? ධනවාදයේ තියෙන්නේ ලිබරල් වාදයේ තියෙන්නේ සමාජවාදයේ තියෙන්නේ කියලා. ගරුඩියෝජ්ජ කතානායකතුමනි අනුර කුමාර දේශනායක මහත්තයාගේ අයවැයේ තියෙන්නේ මුසාවාදය. වෙන දෙයක් නෙමෙයි මුසාවාදය. ගරු නියෝජ්ජ කතානායකතුමනි ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල ඉත වැදගත් එකක්. පරිසරය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය විසින් කරන ආයෝජනයේ වැදගත් මම ඒක අගය කරනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල ඒ කාර්යසාධක බලකාය පිටවන් ලද ගැසට් නිවේදනයේ තියෙනවා. මොකද අරමුණ කියලා. ඒක නීත්‍යානුකූල ලියවිල්ල. නමුත් මේ අයවැය හරි පුදුමයි. ගරු ජනාධිපතිතුමත් සමහරවිට එතුමාගේ අවධානය යොමු වෙලා නැතුව ඇති. එතුමා කියනවා මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල තුල දූෂණ විරෝධී ක්‍රියාදාමයක් තියෙනවා. මම අභියෝග කරනවා අදාළ ගැසට් නිවේදනයේ කොහෙද තියෙන්නේ ඇන්ටි කරප්ෂන් සම්බන්ධව? දූෂණ විරෝධී වැඩපිළිවෙලක් පිළිබඳව. ඒක තියෙන්නේ පරිසරය ආරක්ෂා කිරීම. ඒ පිළිබඳ ආකල්ප වෙනස් කිරීම ගැන පමණයි ඒක වැදගත්. ඒක කළ යුතුයි. ආයෝජනය වැදගත්. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි කිසිම තැනක ඇන්ටි කරප්ෂන් දූෂණ විරෝධී වැඩපිළිවෙලක් එහි සඳහන් වෙලා නැහැ. මේක නොමග යවීමක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් ජනපතිතුමා කියනවා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අභිලාෂය ගැන එක යහපත් ආණ්ඩුකරණය වන ප්‍රතිසංස්කරණ, දෙක දූෂණ විරෝධී ක්‍රියාමාර්ග. පුදුමයි ගරු කතානායකතුමනි ගරු ජනාධිපතිතුමාගේ අයවැය කතාවේ ක්ලීන් ශ්‍රී ලංකා යටතට මේක අරන් එන එක. ක්ලීන් ශ්‍රී ලංකා හොඳයි. පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් කරන ආයෝජනය වැදගත්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මෙරටේ අල්ල සහ දූෂණය මැඩලීම ප්‍රමුඛතාවයේ දිය යුතු කාරණයක්. ඒ සඳහා ක්‍රියාමාර්ග දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි ඩිජිටල් කරන ක්‍රියාදාමය හරහා දූෂණයට තියෙන ඉඩකඩ නැති කිරීම. අපේ සියලුම පද්ධතීන්, අපේ තොරතුරු පද්ධතීන්, රාජ්‍ය හා පෞද්ගලික අංශය බැංකු හා සම්බන්ධ පද්ධතීන් එක ප්ලට්ෆෝම් එකකට ගන්න පුළුවන් නම් දූෂණය අවම කරන්න පුළුවන්, බදුකරණය ශක්තිමත් කරන්න පුළුවන්, රාජ්‍යයේ ආදායම් වැඩි කරගන්න පුළුවන්. ඒකට කිසිම සැකයක් නැහැ. ඒ වගේම මෙරටේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම හරහා මෙරටේ දූෂණය අල්ලස නතර කළ හැකි, මර්ධනය කළ හැකි. නමුත් අවාසනාවකට මේ අයවැය කතාවේ කිසිම තැනක මේ දූෂණය නතර කිරීමට, ඒ වගේම අල්ලසට දූෂණයට එරෙහි ආයතන ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙල, අල්ලසා දූෂණ විමර්ශන කොමිසම සභාව තියෙනවා. ඒකට කවදත් හැමෝම මුදල් වෙන් කරා. ඒ පඩිනඩි ගෙවනවා, කුලි ගෙවනවා, ඒව හරි. මොකක්ද අලුත් ප්‍රෝග්‍රෑම් එක? මොකක්ද අලුත් වැඩපිළිවෙල? එසේ එකක් නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපිට මේකට කතා කරන්න අයිතියක් තියෙනවා. 2018 දී මෙරටේ මේ අල්ල සහ දූෂණය පිළිබඳ මේ නඩු විභාග කිරීම පිළිබඳ තියෙන ප්‍රශ්න විසඳන්න අපි මැදිහත් වුණා. මේ පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු හා දූෂණ නිරෝධී කාර්ක සභාව සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් එකතු කරලා අපිට ඒ සඳහා හැකියාව ලැබුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ සඳහා ක්‍රියාමාර්ග කීපයක් ගත යුතුයි. පළවෙනි එක 2018 අංක 9 දරන අධිකරණ සංවිධාන පනත මගින් දූෂණ විරෝධී ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටෙව්වා. අල්ලස්සා දූෂණ නඩු පමණක් දිනපතා day to day trial හැටියට විභාග කරන්න බලය දුන්නා. මේක වැදගත් දෙයක්. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉස්සරහා දැන් වහලා දාලා තියෙන අධිකරණය තමයි ඔබතුමාගේ බල ප්‍රදේශීය නියෝජක කතානායකතුමනි මේ දූෂණ විරෝධී ස්ථීර මහාධිකරණය. අද ඒක වැඩ කරන්නේ නැහැ. දූෂණ විරෝධී ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණය වහලා දාලා නඩු අහන්නේ නැහැ, නඩු යොමු කරන්නේ නැහැ පහුගිය අවුරුදු ගානටම. දැන් මේවා ඇති කරන්න අපි කටයුතු කරා. විශාල තරගයක් දිලා ඇති කරා. ඒක ප්‍රමාද වෙච්ච නිසා නඩු විභාග වෙනකොට ආණ්ඩු මාරු වෙලා අධිකරණ අකර්මණ්‍ය වුණා. අවංක වුමනාවක් තියෙනවා නම් දිනපතා නඩු අහලා නියම හොරු, නියම දූෂිතයෝ හිරගෙවල් වලට යවන්න මේ දූෂණ විරෝධී ත්‍රිපුද්ගල මහාධිකරණය එකක් නෙමෙයි තුනක් කරන්නයි අපි යෝජනා කරේ. එකක් හැදුවා, දෙකක් හැදුවේ නෑ. ඒ තුනම හදලා දිනපතා නඩු විභාග කළා. මේවා ඉක්මනින් අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙරටේ මහාධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ අඩුවක් තිබුණා. ඒ විනිශ්චයකාරවරු සංඛ්‍යාව 35කින් වැඩි කරලා 2017 අංක 26 දරන අධිකරණ සංවිධාන පනත මගින් මේ රටට අවශ්‍ය මහාධිකරණවරුන් විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව අපි වැඩි කළා. තාමත් 110ක් පත් කළා නැහැ. වැඩිපුර මහාධිකරණ විනිශ්චයකාරවරු පත් කරලා මේ රටේ මහාධිකරණවල නඩු කටයුතු කාර්යක්ෂමව සහ වේගවත්ව කරගෙන යන අවස්ථාව දැන් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය පරිසරය හදලායි තියෙන්නේ. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගැන පහුගිය කාලේ විශාල විවාදයක් ඇති වුණා. අපිට මතකයි 2015 වලට පත් වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමත කරපු රජයේ අධිනීත්‍යතුන්ගේ සංඛ්‍යාව අප්‍රූව්ඩ් කාඩ් එකේ හිටිය 118යි. අපිට පුළුවන්කම ලැබුණා මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළා 118 218 කරන 100කින් වැඩි කරලා. ඒ වගේම ඔවුන්ගේ වැටුප්සා දීමනා කලින් ලැබු ප්‍රමාණ වගේ 3 ගුණයක් කරා. ස්වාධීනත්වය ඇති කරන්න ඒ වගේම ශක්තියක් ලබා දෙන්න අපිට හැකියාව ලැබුණා. දැන් කරන්න ඕනේ නීතිපති දෙපාර්තමේන්තුව අධහැරමත් කරන එක නෙමෙයි. නීතිපති දෙපාර්තමේන්තුවට අපවාද කරන එක නෙමෙයි. නීතිපති දෙපාර්තමේන්තුව ශක්තිමත්ව ස්වාධීන ආයතනයකට ගෙන යන්න පුළුවන් ආයතන සකස් කරන එක. මෙරටේ ප්‍රධානම ප්‍රශ්නේ තමයි පරීක්ෂණ සිදු වුණාට නඩු පැවරුවාට නඩු අහන්නේ නැතිකම. නඩු අහන එකේ ප්‍රමාදය. මේක බරපතල ප්‍රශ්නයක්. මේ සඳහා විසඳීමට අවශ්‍ය පියවර කිසිවක් ගැන මේ අයවෙන් අවධානය යොමු කළා නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අනුර කුමාර දිසානායක වර්තමාන මුදල් ඇමතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කාලේ මේ පාර්ලිමේන්තුවේ මේ ඉදිරියේදගෙන මේ හැම දෙයක් ගැනම කතා කරා. බොහොම සද්දෙන් කතා කරා, ලස්සනට කතා කරා. හැබැයි නියෝජ්‍ය ගරු කතානායකතුමනි, අද වෙනකොට එතුමට දූෂණ විරෝධී වැඩපිළිවෙල එතුමා කියපු දේ අමතක වෙලා. එතුමාගේ අයවැය කතාවේ අලුත් දූෂණ විරෝධී වැඩපිළිවෙලක් නැහැ. එතුමා එක සම්බන්ධ කරන්නේ ක්ලීන් ශ්‍රී ලංකාවකට. ක්ලීන් ශ්‍රී ලංකාවේකේ ඒකේ අරමුණු වලට දූෂණ විරෝධය නැහැ, ඇන්ටි කරප්ෂන් නැහැ. ඒක විහිළුවක්. හරි, ඒ කියන්නේ ක්ලීන් ශ්‍රී ලංකාව හොඳයි. හැබැයි ක්ලීන් ශ්‍රී ලංකාවකට දාලා දූෂණ විරෝධය ගලපන්න බෑ. ඒක බරපතල දෙයක්. ඒ සඳහා පියවර ගත යුතුයි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ මිලියන 2ක් විතර අහිංසක මිනිස්සු ඉන්නවා. විශේෂයෙන්ම ඈත පළාත්වල උතුරු මැද, නැගෙනහිර, වයඹ විතරක් නෙමෙයි දකුණ බස්නාහිර සබරගමුවේ මධ්‍යම පළාතෙත් ඉන්නවා. රජයට අයිති ඉඩම්වල පරම්පරා ගානක් ඒවා අස්වද්දගෙන ජීවත් වෙච්ච මිනිස්සු. මේ රජයට අයිති ඉඩම් අස්වද්දගෙන ඒවායේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට නිසි අයිතියක් නැහැ. ඒවා තමන්ගේ දරුවෙකුට දෙන්න පුළුවන් කමක් නැහැ. හදිසියේ ණය මුදලක් ගන්න උගස් කරගන්න පුළුවන් කමක් නැහැ. හොඳ මිලකට විකුණලා වෙන පළාතකින් ගෙයක් ගන්න ඕන නම් ඒකට අවකාශයක් නැහැ. මේ සඳහා තමයි පසුගිය රජය ආරම්භ කරේ උරුමය වැඩසටහන. රජයේ ඉඩම්වල නීත්‍යානුකූලව භුක්ති ඉන්න, දීර්ඝ කාලයක් භුක්ති ඉන්න අයට සින්නක් කර උපුලවා දෙන උරුමය වැඩසටහන. අද මේ රජය උරුමය වැඩසටහන
හොස්පිටල්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් උරුමය කියන වැදගත් වූ වැඩපිළිවෙල අහෝසි කිරීම අන්තිම වැරදි. කරුණාකර කෙනෙක් ඉන්නවා නම් මේ උරුමය අහෝසි කිරීම සාධාරණීකරණය කරන්න පුළුවන්. මම ආසයි කතාව අහන්න. මේ තර්කය මොකද්ද කියලා අහන්න. ඒ විතරක් නෙමෙයි, ඒ එතුමාගේ කතාවේ කියනවා බිම්සවිය. ඒ වගේම එතුමාගේ කතාවේ කියනවා බිම්සවිය වැඩපිළිවෙල දිරිමත් කරනවා කියලා. පුදුම දෙය කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉලක්කය කොච්චරද? මේ වසරට බිම්සවිය ඔප්පු 2000යි. ඉලක්කය බිම්සවිය ඔප්පු 2000යි. 2000 ගානේ මේ රටේ ජනතාවට ඔප්පු දෙන්න අවුරුදු 1000ක් විතර යන. මොනවද මේ කතා? කවුද මේව හදන්නේ? මේ කතා මේ කවුද මේ මේ මේව ගැන සලකා බලන්නේ කවුද? කවුද මේ සැලසුම් කරන්නේ කවුද? කවුද මේව පිළිබඳ ක්‍රියාත්මක කරන්නේ? මේ විෂය භාර ඇමතිවරු මොකටද ඉන්නේ? දැන් ඒ කියන්නේ ඔප්පු 2000යි මේ වසර ඉලක්කය. මොන විහිළුවක්ද? ලක්ෂ 20ක් විතර දෙන්න තියෙන. හරි, මේවා කාලයක් තිස්සේ තිබෙන ප්‍රශ්න. යම් ප්‍රමාණයක් විසඳලා තිනවා, තව කරන්න තියෙන. එතකොට දැන් මේ 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 බිම්සවිය පිළිබඳ ප්‍රශ්නේ අත් වශයෙන් ඊට වඩා බරපතල ප්‍රශ්නයක්. ඉතා වැදගත් වැඩපිළිවෙලක් බිම්සවිය. බිම්සවිය කියලා කියන්නේ මේක මේ උරුමයයි බිම්සවියයි මාරු කරගන්න කටියට කියන්නේ. උරුමය කියලා කියන්නේ රජයේ ඉඩම්වල භුක්තිකරුවන්ට සින්නක් කරපු දෙන එක. බිම්සවිය කියලා කියන්නේ පෞද්ගලිකව පුරවැසියන්ට අයිති ඉඩම් රජයෙන් මැනලා රජයෙන් පිමුරුපත් හදලා ඒ පිළිබඳව ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන සහතිකයක් දෙන්නේ. ඒක වැදගත් එකක්. එහෙම කරාම මායිම් ප්‍රශ්න විසඳෙනවා. අයිති පිළිබඳ ප්‍රශ්න විසඳනවා, පාරවල් පිළිබඳ ප්‍රශ්න විසඳනවා විතරක් නෙමෙයි නඩුහව අඩු වෙනවා. දැන් සාර්ථකව බිම්සවිය ක්‍රියාත්මක වෙච්ච ප්‍රදේශවල දිසා අධිකාරණවල නඩු සංඛ්‍යාව 50කින් 75කින් අඩු වෙලා තියෙනවා. ඒ නිසා මම රජයට යෝජනා කරනවා මේ බිම්සවිය වැදගත් වැඩපිළිවෙලක් මේ පිළිබඳව කලින් ඕස්ට්‍රේලියානු රජය ආධාර කරා, ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රජයක හෝ ආධාර ලබාගෙන මේ ප්‍රමුඛතාවයක් දීලා බිම්සවිය ඔප්පු ලබා දීම ක්‍රියාත්මක කරන්න කියලා මම කියා ඉන්නවා. අවසාන වශයෙන් කරුණු වෙච්ච කතා නැතුම එක දෙයක් කියන්නේ. ඩිජිටල් කරණය ගැන කතා කරනවා. හැබැයි කෝට් ඔටෝමේෂන්, ඒ කියන්නේ මේ රටේ යුක්තිය ප්‍රශ්න ලියම පිළිබඳව තියෙන වැදගත්ම වැඩපිළිවෙළක් තමයි කෝට් ඔටෝමේෂන්. මම තොරතුරු තාක්ෂණ ඇමතිවරයා හැටියටත්, ඉන්පස්සේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කෝට් ඔටෝමේෂන් පිළිබඳ කමිටුවේ සභාපති හැටියටත් පසුගිය රජය සමග කටයුතු කරා. මේක අවසන් වෙච්ච සැලසුම් කළ අවසන් වෙච්ච වැඩසටහන, මැචුව ප්‍රොජෙක්ට් එකක්. මේ සඳහා යන ගාන දන්නවා, කරන විදිය දන්නවා, ප්‍රතිඵලය දන්නවා. මේ කලාපේ හැමතැනම රටවල් වල මේ කෝට් ඔටෝමේෂන් හරහා ඉහළ සාර්ථකත්වයක් අරගෙන තියෙනවා. හැබැයි මේ අයවැය කනගාටුදායක නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාම වැදගත් යුක්තිය පසුදිලිම සඳහා ඉවහල් වන අතිශයින් වැදගත් මේ වැඩසටහන පිළිබඳව කිසිම සඳහනක් නැහැ. ඉතින් ඒව ගැනවත් සඳහන් නොකර මොකක්ද මේ කතා කරන්නේ? ඒ නිසා බොහොම කනගාටුයි. විශාල ජනවරමක් ලැබුණා. ඒ ජනවරමට අපි ගරු කරනවා. අපි කැමති වැදගත් දෙයට යහපත් දෙයට සහයෝගය දෙන්න. හැබැයි මේ විදිහට යන්නන් වාලේ පරණ ක්‍රමයටම යනවා නම් විප්ලවයක් නැහැ, ධනවාදෙත් නැහැ, ලිබරල් වාදෙත් නැහැ, සමාජවාදෙත් නැහැ, මුසාවාදයේ පමණයි නියෝජ්‍ය කතානායකතුමනි. බොහොම කනගාටුයි.
Honorable Vijita Herath, you have 20 minutes. Can you state your point of order, please?
නියෝජ කතානායක මගේ ඊයේ කතාවේදී මහින්ද මැතිතුමා, මහින්ද ඇමතිතුමා, මහින්ද ජයසිංහ ඇමතිතුමා මේ මම ඉදිරිපත් කරපු වැටුප් සම්බන්ධයෙන් ලියවිල්ලක් ඉදිරිපත් කරද්දී මම කිව්වා පාර්ලිමේන්තු එකේ රිසර්ච් යුනිට් එකකින් දුන්නේ කියලා. ඒතකොට ඒ පාර්ලිමේන්තු රිසර්ච් ගෲප් එකෙන් මං හිතන්නේ අහලා තියෙනවා ආණ්ඩු පක්ෂයෙන් සහ නොයෙකුත් අංශවලින් මේක දුන්නේ ඔවුන්ද කියලා. මේක ඇත්තටම මට ලැබුණේ විපක්ෂයේ රිසර්ච් යුනිට් එකෙන්. එහෙනම් කරුණු සියල්ල නිවැරදි ඉතාමත් උගත් මහත්මයක් විසින් ඒක සම්පාදනය කරලා තියෙන්නේ. මහින්ද මැතිතුමා කිව්වේ 2027 අගභාගයේ තියෙන වැටුප්. මම කියන්නේ 2026 මට ලැබුණු, 27 තියෙනවා, 28 තියෙනවා. ඒක නිවැරදි කරන්න ඒ රිසර්ච් පාර්ලිමන්ට් රිසර්ච් ඔෆිස් එකෙන් නෙමෙයි, ඒගොල්ලන් කිව්වා මගෙන් ඉල්ලීමක් කරා. මට පුළුවන් නම් ඒ ක්ලැරිෆිකේෂන් එක කරන්න කියලා ක්ලැරිෆිකේෂන් කරන්නේ. මම මේක මහින්ද ඇමතුමාටත් ඊයේ බාර දුන්නා. එතුමා ඒක අධ්‍යයනය කරලා ඒ සම්බන්ධයෙන් උත්තරයක් දෙයි කියලා.
Thank you.